You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අපි දැන් එහෙමනම් ආරම්භ කරමු මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සිදුවන උණුසුම් තත්විති කතා බහ කරන්න සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත් විමසුම තුළින් සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා අපේ හිතවත් මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිල්රුක්ෂි.
උණුසුම් ප්‍රවෘත්ති විදිහට අපිට දැන් වාර්තා වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරියටම දින නියම කළා තියෙනවා මේ වෙනකොට පාර්ලිමේන්තුව කවදද රැස් වෙන්නේ කියලා. අපි දන්නවා ඔහු ගත්ත තීරණය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරෙන් ඉවත් කළා. මහින්ද රාජපක්ෂ මහතාගේ තනතුරට පත් කිරීමත් සමගම විශාල උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුණා. බහුතර බලය පාර්ලිමේන්තුව තුළ පෙන්වීම කියන කාරණාව සම්බන්ධයෙන් ඊට පස්සේ කලින් නියම වෙලා තිබුණු ආකාරයට පාර්ලිමේන්තුව පස්වෙනිදාට රැස් වෙන්නට නියමිත වෙලා තිබුණත් ජනාධිපතිවරයා ගත්ත තීරණයක් අනුව පාර්ලිමේන්තුව රැස්වීම 16 වෙනිදාට කල් තැබුවා. නමුත් අපි දුටුවා පසුගිය සතිය පුරාම හිටපු ජනාධිපති වගේම නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයත් එක්ක පවතුන සාකච්ඡාවකදී හදිසියේම තමාට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරනවා. පස්වෙනිදා පාර්ලිමේන්තුව රැස් කරන්න ජනාධිපතිවරයා තීරණය කළා තියෙනවා කියලා. ඊට පස්සේ පක්ෂය තුළින්ම යම් මතවාදයක් ආවා මේක නිවැරදි තොරතුරක් නෙවෙයි කියලා. ඊට පස්සේ කථානායක කරු ජයසූරි මහතා විදේශ නියෝජිතයන් සමග සිදු කරපු සාකච්ඡාවේදී හෙළි කරන ලැබුවා ජනාධිපතිවරයා මේක 7 වෙනිදා කැඳවන්නට තීරණය කළා තියෙනවා කියලා. ඒකත් අසත්‍ය ප්‍රවෘත්තියක් විදිහට එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිල වශයෙන් ප්‍රකාශනයකුත් කළා. දැන් මේ වෙනකොට ඊයේ රාත්‍රියේදී ජනාධිපතිවරයා ගත්ත තීරණයක් අනුව පාර්ලිමේන්තුව කවදද රැස් කරන්නේ කියලා දින නියම වෙලා තියෙන්නේ. අපි කැමති ඒ සම්බන්ධව උණුසුම් ප්‍රවෘත්තියෙන් මාද කතා බහ පටන් ගන්න මනෝජ්.
ඔව්, ජනාධිපතිතුමා වර්ෂ 2018 නොවැම්බර් 4 වෙනිදා කියන දිනෙන් අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එහි සඳහන් වන විදිහට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 3-1 අනු ව්‍යවස්ථාවෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන මම වර්ෂ 2018 වූ නොවැම්බර් මාස 14 වනදා පෙරවරු 10ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම ශාලාවේදී පාර්ලිමේන්තු රැස්වන ලෙස කැඳවන බව මෙයින් දැනගත යුතුයි කියලා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. යනුව කලින් 16 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්න නියමිතව තිබුණේ. ඒ අතර දිල්රුක්ෂ කියපු දින ඊට කලින් පාර්ලිමේන්තුව කැඳවනවා කියලා දන්වලා තිබුණා. ඒක සේ වෙතත් දැන් ඔන්න නිශ්චිත වශයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙලා තියෙනවා. යනුව 14 වෙනිදා තමයි මීළඟ පාර්ලිමේන්තුව කැඳවන දිනේ බවට පත් වෙන්නේ. ඒ අනුව
මීළඟට කතාබහ වෙන උණුසුම්ම කාරණාව තමයි පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පෙන්වීම සඳහා වෙනත් පක්ෂවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එක්සත් ජනතා නිදහස් සන්ධානයට, මෛත්‍රී මහින්ද පාර්ශවයට සම්බන්ධ වෙන අය කවුද කියන කාරණාව. මේ සම්බන්ධව විශාල කතිකාවතක් විවිධ ස්වරූපයෙන් ගොඩනැගෙමින් පවතින. මේ අය යන්නේ කොහොමද, මේ අයට විතරක් එන අයට විතරක්ද මේ දෙන්නේ තනතුරු, මේ වගේ නොයෙකුත් කතා අපි ඒ පිළිබඳව පසුවට කතා බහ කරමු. මුලින්ම මනෝජ්, මේ මා කැමති දැනගන්න වෙන වශයෙන් කවුද වෙනත් පක්ෂවල සිට මේ දැන් මහින්ද මෛත්‍රී පාර්ශ්වයට එකතුලා ඉන්න පිරිස?
ඔව්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 8 දෙනෙක් මේ වන විට අලුත් ආණ්ඩුවට සහයෝගය පළ කරලා තියෙනවා. ඊට අමතරව ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට දිවුරුම් දුන්නා. ඊට අමතරව EPDP පක්ෂය සහ ලංකා කම්කරු කොංග්‍රසේ නායකයින්ටත් අමාත්‍ය දුර හිමි වුණා. ඒ අතර ඊයේ දිනේ අතුරේ රතන ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා. උන්වහන්සේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුවේ ස්වාධීන විඳගෙන ජනාධිපතිතුමාට මේ වෙලාවේ වැඩ පිළිවෙලට සහයෝගය දක්වනවා කියලා. ඒ අනුව මුල්ම දිනේ ආචාර්ය විජේදාස රාජපක්ෂ අධ්‍යාපන සෞඛ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා. ඒ දිනම වසන්ත සේනානායක සංචාරක සහ වනජීවී අමාත්‍යවරයා විදිහට දිවුරුම් දෙනවා අපි දැක්කා. වඩිවේල් සුරේෂ් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නේ. ආනන්ද අලුත්ගමගේ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා. ඒ අය තමයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් අලුත් ආණ්ඩුවේ තනතුරු ලබාගත් පිරිස. ඊට පස්සේ පසුගිය දෙවනිදා SP නාවින්න සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා. එදාම තමයි ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන SP විලේන්ද්‍රන් මන්ත්‍රීවරයා කලාපීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා නැගෙනහිර සංවර්ධන විදිහට දියුරු දුන්නේ. ඒ අනුව ඒ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයෙන් ඉඳලා අලුත් ආණ්ඩුවට එකතු වෙලා මේ වෙනුවට තනතුරු ලබාගෙන තිනවා. ඊට පස්සේ ඊ හවස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා අලුත් ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්න තීරණය කළා. ඒ අනුව ඔහු සංස්කෘතික හා අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට ජනාධිපතිතුමා ඉදිරියේදී උරුම දුන්නා.
හොඳයි, දැන් ඒ අතරතුරේදී මේ හිටපු අමාත්‍යවරුන්ටත් ඒ අමාත්‍ය තනතුරුම ලැබිලා තියෙනවා. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ යම් පිරිසකටත් තනතුරු ලබා දීම් සිදු කරලා තියෙනවා. පුළුවන් ඒ පිළිබඳවත් සවිස්තර විග්‍රහයක් අපිට ඉදිරිපත් කරන්න.
ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරමින් මුල්ම තනතුරු ගත්තේ අලුත් අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා. ඔහු මුදල් ආර්ථික කටයුතු අමාත්‍යවරයා විදිහට ජනාධිපතිතුමා ඉදිරියේදී උරුම දුන්නා. ඒ හැරෙන්න ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කිසිවකුත් ඊයේ හවස වෙනකන් කිසිදු තනතුරක් ලබාගෙන තිබුණේ නැහැ. ඔවුන් සියලු දෙනා ප්‍රසිද්ධිය සඳහා කරේ තමන් තනතුරු ලබා ගන්න සූදානමක් නැහැ කියලා. විශේෂයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා කිව්වේ තමන්ට හිටපු ජනාධිපතිතුමා වර්තමාන අග්‍රාමාත්‍යතුමා කතා කරලා කිව්වා තනතුරක් ලබා ගන්න කියලා. නමුත් සූදානමක් නැහැ. ජාතික නිදහස් පෙරමුණට එහෙම තනතුරක් දෙනවා නම් තමගේ පක්ෂය නියෝජනය කරන වෙන කෙනෙක්ගේ තනතුර ලබා ගන්නවා මිසක් මේ මොහොතේ මම දිවුරුම් දෙන්න සූදානමක් නැහැ කියලා පෙරේද දවසේ ඔහු සඳහන් කරා. ඒ අනුව මේ වන විට මහින්ද රාජපක්ෂ මැතිතුමා හැරුණු විට තවත් තුන්දෙනෙක් ඊයේ දිනේ දිවුරුම් දුන්නා. කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණේ නායකවරයා, මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා විදිහට, ඒත් එක්ක වාසුදේව රණායක්කාද ජාතික ඒකාබද්ධ සහ ප්‍රතිසංවිධාන සහ රාජ්‍ය භාෂා කැබිනට් අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා. කේලි රඹුක්වැල්ල මන්ත්‍රීවරයා දිවුරුම් දුන්නේ. ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා විදිහට යනු ඒ අය තමයි ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරමින් මේ වන විට අලුත් ආණ්ඩුවේ තවමත් තනතුරු ලබාගෙන තියෙන්නේ. ඒ හැරුණු විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන කලින් ආණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන අමාත්‍යවරු බොහෝ විට එම අමාත්‍ය දුරවලම දිවුරුම් දුන්නා. ඊට අමතරව මම ඔබට සඳහන් කරා වගේ EPDP පක්ෂයේ ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු කැබිනට් අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා. ලංකා කාම්කරු කොංග්‍රසේ නායක ආරුමුගම් තොණ්ඩමන් කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාලද සිල්වා ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා, ආචාර්ය සරත් තමුළුගම විදේශ කටයුතු අමාත්‍යවරයා, මහින්ද සමරසිංහ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා, මහින්ද අමරවීර කුෂකර්ම අමාත්‍යවරයා, රංජිත් සීමලාපිටිය විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා, විජිත් විජේමුනි සොයිසා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා. ෆයිස මුස්තාෆා පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක ඔහු බොහෝ වෙලාවට ස්වාධීන වෙයිද, එක්සත් ජාතික පක්ෂය පැත්තට යයිද, එවැනි කතාබහක් පතුවෙලා තිබුණා. ඒ අතරේ තමයි පසුගිය 31 වෙනිදා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමක් ඔහුව හමු වෙලා ඔහුත් සමග සාකච්ඡා කරලා තිබුණේ. පැය කිහිපයක සාකච්ඡාවකින් පස්සේ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා තීරණය කර ආයිමත් කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට දිවුරුම් දෙන්නේ. යන නොවැම්බර් මාසේ 1 වෙනිදා වාරි මාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා විදිහට ඔහු දිවුරුම් දුන්නා. ඔබට මතකයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවෙන් ඉවත් වුණු 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරපු සමාජිකයෙක්. නමුත් ඔහු විපක්ෂ කණ්ඩායමත් එක්ක එකතු වුණේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමත් සමග හිටියා. අමාත්‍ය ධුරය අත්හැරියා. මේ වතාවේ ඔහු දිවුරුම් දුන්නා නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යවරයා විදිහට. ඊට පස්සේ රාජ්‍ය අමාත්‍යවරුන් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පියසේන ගමගේ තරුණ කටයුතු හා ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විදිහට, මොහන්ලාල් ගුරේරු අධ්‍යාපන සංස්ථා අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට, MLA හිස්බුල්ලා මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට, ලක්ෂ්මන් සෙනවිරත්න ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට, ශ්‍රයානි විජේ වික්‍රම පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා. නියෝජ්‍ය අමාත්‍යවරු විදිහට කාද මස්තාන් නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන සහ උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා, නිශාන්ත මුතුහෙට්ටිගම වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන්දික බණ්ඩාරනායක නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා, සාරති දුෂ්මන්ත අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා, මනුෂ්‍ය නානායක්කාර කම්කරුවා හා විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා, අංගජන් රාමනාදන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා. ඒ විදිහට තමයි ඔවුන් දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු විදිහට. ඊට පස්සේ පෙරේද දවසේ HM ෆෞසි ජාතික ඒකාබද්ධතා සහජීවන සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා.
හොඳයි, දැන් මේ දිවුරුම් දීම් පිළිබඳව විවිධ මත අපිට ඇහෙනවා. ඒ සම්බන්ධව ප්‍රකාශ වුණු අදහස් කීපයකුත් මම මේට එකතු කරගන්නට කැමතියි. රංජිත් මද්දුම් බණ්ඩාර හිටපු නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියා. මේක මේ නව අගමැතිපත් කිරීම සහ නව ආණ්ඩුවක් බිහි කිරීමට දරන උත්සාහය නීති විරෝධී ක්‍රියාවක්. ඇත්තටම අපි තමයි තාමත් නීත්‍යානුකූල ඇමතිවරු කියලා.
මේක ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී, ඒ වගේම ජන සම්මතයට එරෙහිව කරපු පත්කිරීමක්. බහුතරයට තමයි අගමැතිකම දෙන්න ඕන. අද තාමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි නීත්‍යානුකූල අගමැතිවරයා. අපි තමයි නීත්‍යානුකූල කැබිනට් මණ්ඩලය. ඉතින් නීත්‍යානුකූල අගමැතිවරයා අයින් කරන්න ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් කිසිම බලයක් නැහැ.
පහුගිය කාලේ ඔබට මතකද අපච්චි මලෝ? අපච්චි මලා කියලා විශාල ප්‍රචාරයක් අරගෙන මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශාල වශයෙන් ප්‍රකාශනිකුත් කරපු විජිත් විජේමුනි සොයිසා අමාත්‍යවරයා දැන් අලුතෙනුත් ආපහු එම අමාත්‍ය දුරේම දියුරුම් දුන්නා. දැන් ඔහු කියනවා ඇත්තටම මේ පෞල්වාදයට තමන් විරුද්ධයි, නමුත් පෞල්වාදය සහිත ආණ්ඩු බිහි කරන්නේ ජනතාවටම තමයි කියලා ජනතාව පැත්තටම ඔහු බෝලේ පාස් කරනවා.
පෞල් ආණ්ඩු හදන්නෙත් නායකයෝ බිහි කරන්නේ ජනතාවනේ. ජනතාව බිහි කරන එක තමයි පිළිගන්න වෙන්නේ රටට. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන ලක්ෂණේ පෞල්වාදයට අපි විරුද්ධයි. නමුත් ඉතින් පෞල්වාදයේ අලගිය මුලගිය දැන් ටික සමනය වෙලානේ තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට එහෙම නැතුව හොඳ පාලනයක් කරයි කියලා මහින්ද මහත්තයා. අපිට ඕන රටේ ජනතාවට සේවය කරන්න. ඉතින් මහජනයා ඡන්දයෙන් පත් කරගන්නවා නම් ඒක ඉතින් දෙයියන්ට නවත්තන්න බෑ.
හොඳයි, දැන් මනෝජ් ඔබත් සඳහන් කළ අතුරලිය රතන ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙන්නට තීරණය කළා කියලා පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටමින් අතුරලිය රතන ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රකාශයත් ආන්දෝලනාත්මකයි. මේ සතිය තුළදී විවිධ පුද්ගලයින් ගත්ත තීරණ අතර රතන ස්වාමීන් වහන්සේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමකුත් කළා මාධ්‍ය හමුවක් ඇඳවලා.
ජනාධිපතිවරයා මේ ගත්ත තීන්දුව එනම් නව අග්‍රාමාත්‍යවරයේ පත්කිරීම පිළිබඳව ගත්ත තීරණය අපි අනුමත කරනවා. මම මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ල සිටිනවා ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට වහාම මේ පාර්ලිමේන්තු විසිරීමේ කටයුත්තට ඉඩකඩ ලබා දෙන්න. අලුත් ආණ්ඩුවකට පත් වෙන්න ඉඩ දෙන්න, ජනමතයට ඉඩ දෙන්න කියන එක තමයි ජනාධිපතිවරයාගේ මේ අවස්ථාවේ අපි කරන ඉල්ලීම. එනවා මේ පත් වෙච්ච මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් පත් වෙච්ච මේ ආණ්ඩුව අපි සලකන්නේ යම් කිසි කාර්යයක් කළ හැකි බාරකාර ආණ්ඩුව. අපි ඉල්ල හිටනවා මේකට මාස 3ක් කාලයක් ගන්න. කරුණාකරලේ මාස 3ේ කාලය තුළ ඔබතුමන්ලා විසින් කළ යුතු එක කාර්යයක් අපි ඉල්ල හිටිනවා. ඒ තමයි දිනන පක්ෂයට බහුතර ආසන ප්‍රමාණයක් ලැබෙන විදියටත්, සුළු පක්ෂවල තියෙන අනුපාත නියෝජනය රැකෙන විදියටත්, මනාප ක්‍රමය හොසි වෙන මැතිවරණ ක්‍රමය ස්ථාපිත කරන්න කියලා අපි ඉතාම ඕනකමෙන් ඉල්ල හිටිනවා. යනවා ප්‍රසංස්කරණයක් කළා වහාම මැතිවරණයක් තියන්නේ කියලා ඉල්ල හිටිනවා. එහිදී මම මේ ආණ්ඩුවට සහය දුන්නට මම විපක්ෂේ වාඩි වෙන්නේ, මම ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන්නේ. ඒ අනුව මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි මේ ගත්ත තීන්දුව රට වෙනුවෙන් ගත්ත තීරණය.
දැන් පාර්ලිමේන්තුවට ආවේ නැති වුණාට පාර්ලිමේන්තුවෙන් පිටත සිට ආණ්ඩු වෙනස් කරන්නට, ඒ සඳහා යම් බලපෑමක් කරන්නට ක්‍රියා කරපු සංඝයා වහන්සේලා රාශියක් ශ්‍රී ලංකාව තුළ සිටිනවා. ඒ අතරින් කෙනෙක් තමයි ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ. පහුගිය කාලේදී උන්වහන්සේගේ හඬත් අපිට නිරන්තරයෙන් ඇහුණා. දැන් මේ අලුත් වෙනසත් එක්ක ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ යම් කිසි ඉල්ලීම් කිහිපයක් නවරජයෙන් බලාපොරොත්තු වෙනවා කියලත් ප්‍රකාශයක් නිකුත් කළා.
දැන් මේ රජයෙන් අපි බලාපොරොත්තු වෙන එකක් නව ආණ්ඩු ව්‍යවස්ථාව පැත්තකට දාලා පුළුල් දාන්න. දෙක, ජාතික සම්පත්තික පසුගිය කාලේ වගේ සම්පූර්ණයෙන් ඒවා රටවල් වලට දීලා කටයුතු නොකළේ. සියලු පුරාවස්තු ආරක්ෂා කරන් මේ ආණ්ඩුව ඉතා ඉක්මනින් වැඩ කටයුතු සිදු කළ යුතුයි. ඒ වගේම රටේ නීතිය ස්ථාපිත කළ යුතුයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන සමයේදී සිදු වුණු අඩුපාඩුකම් මොනවද කියලා ආපස්සට හැරි බැලිය යුතුයි. වැරදි තිබුණා නම් ඒ වැරදි සිදු නොවීමට වග බලා ගත යුතුයි. අපි විසින් ජාතික න්‍යාය
දැන් මනෝජ්, එතකොට මේ දැන් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීම සඳහා වන විශේෂිත උනන්දුවක් මේ දවස්වල තියෙනවා ඔය නවාගමැති තනතුරු පත්වීමත් එක්ක. ඒ අනුව දැන් මේ එහාට මෙහාට වුණු මන්ත්‍රීවරුත් එක්ක දැන් කොහොමද පාර්ලිමේන්තුවේ මේ සංයුතිය සැදිලා තියෙන්නේ එක් එක් පක්ෂවලට?
දැන් මේ වන විට අලුත් රජයට මන්ත්‍රීවරුන්, දැන් කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, සංයෝජ්‍ය අමාත්‍යවරු ඉන්නෝ. ඒ සියලු දෙනා ඇතුළුව 103 දෙනෙක් අලුත් ආණ්ඩුව නියෝජනය කරනවා. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනවා 99 දෙනෙක්. ඒත් එක්කම දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 16 දෙනෙක් හිටියා. එක්කෙනෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදියට දිවුරුම් දුන්නා විලේන්ද්‍රන් මන්ත්‍රීවරයා. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයට දැන් 15 දෙනෙක් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණට 6 දිනක් සහ මුස්ලිම් කොංග්‍රසයෙන් නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ විදිහට තමයි දැන් පාර්ලිමේන්තුවේ සංයුතිය සකස් වෙලා තියෙන්නේ.
දැන් ඔය අතරතුරේදී තවත් බොහොම අපූරු කතා අපිට හෙනවා. මේ මහින්ද මෛත්‍රී පාර්ෂවයට අලුතෙන් සමාජිකයන් එකතු කර ගැනීමේදී කෝටි ගණන් මුදල් ලබා දීම සිදු කරනවා. මුදලට තමයි මේ පක්ෂ මාරුවීම් සිදු වෙන්නේ කියලා. මේ කතාව ඔප්පු කරන්න පුළුවන් යම් කිසි වූ විශේෂිත සිදුවීමකුත් සිදු වුණා පසුගිය සතියේදී. ඒ තමයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර ඉදිරියට ඇවිල්ලා කියනවා, මේ සාක්ෂි සහිතව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවයෙන් තමන්ට යම් කිසි වූ ආරාධනාවක් ලැබුණා කෝටි ගාණක මුදලකට. මේ ආරාධනාව කළේ එස්.පී. දිසානායක මන්ත්‍රීවරයා කියලා. දැන් මොකද්ද මේ සම්බන්ධව තියෙන වාතාවරණය මනෝජ්? මේකත් මේ පළවෙනි වතාවට අපිට මේ සම්බන්ධව සාක්ෂියක් සහිතව එළියට එන්නේ කතාවක්. අපි කැමති වැඩිදුර තොරතුරු දැනගන්න මේ සිදුවීම් පසුපස තියෙන
එකක් පුදුමේ දරවන කාරණේ. ඒක පාලිත රංගිබණ්ඩාර මන්ත්‍රීවරයාම ඉදිරිපත් කරපු එක දිල්රුක්ෂි. ඒකට හේතුව තමයි ඔහු පෞගිය දවස්වල එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් දැඩි කලකිරීමක හිටි පක්ෂ නායකත්වයේ විවේචනය කරා. ඔහුට තනතුරක් නොලැබීම සම්බන්ධයෙන්, තමන්ගේ දිස්ත්‍රික්ක ජනතාවට වැඩ කරන්න බැරි වීම සම්බන්ධයෙන් ඔහු දැඩි අප්‍රසාද එල්ල කරා පක්ෂයට. ඒ අතර පෞගිය දින කීපයේ ඔහු විදේශගත වෙලා හිටියේ. වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා ඇවිල්ලා ආණ්ඩුවට යයි වගේම පාලිත රංගිබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාත් ලංකාවට ඇවිල්ලා ආණ්ඩුවට යයි කියන විශ්වාසයක් තිබුණා. ඒ අතර තමයි ඔහු නැවතත් සිරිකොතට එන්නේ. ඒ අතරතුර තමයි ඔහුට කෝටි ගණනින් මුදල් එක්ක ඔහුට ආරාධනාවක් සිද්ධ වුණා කියලා ඔහු සමාජ මාධ්‍යයට මුදාහරින්නේ. ඊට පස්සේ පෙරේද දිනේ වන විට ඔහු හඬපටයක් නිකුත් කරනවා. ඒ හඬපටයෙන් එස්.පී. දිසානායක ඇමතිවරයා, හිටපු ඇමතිවරයා ඔහුට දුරකථනයෙන් කතා කරලා ඉක්මනට එන්න, කැබිනට් අමාත්‍ය ධූරයක් අරගන්න, මේ වෙලාවේ ආවොත් තමයි කැබිනට් අමාත්‍ය ධූරයක් ගන්න වෙන්නේ, පරක්කුනොත් ඒ අවස්ථාව නැති වෙනවා, මේක තමයි හොඳම වෙලාව කියලා කතා කරනවා වගේම යම් ඉලක්කමක් ගැන කියනවා. ඔහු කියන්නේ ජාතික ආණ්ඩුව කරන කාලේ වගේ 40 නෙමෙයි දැන් යන ගාන 30 කියලා තමයි ඔහුගේ වචන වලින් කියන්නේ. එතකොට මෙතන යම් අනුමානයක් තියෙනවා, මේක කෝටි 30ද මේ ලන්සෝ කියලා කතා කරනවා. ඒ අතර තමයි පාලිත රංගිබණ්ඩාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියන්නේ මට කෝටි ගණනක ආරාධනාවක් තිබුණා කියලා. එතකොට කෙනෙකුට එහෙම ගලප ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව ඊයේ ඔහු ප්‍රසිද්ධියේ මාධ්‍යයට නිදහස් කරනවා, මේ විදිහට තමයි කතා කරේ කියලා හඬපටේම. ඒ අතරේ එස්.පී. දිසානායක හිටපු ඇමතිවරයාත් යම් නිවේදනයක් මාධ්‍යට නිකුත් කරනවා. ඔහු අලුත් ආණ්ඩුවට එකතු වෙන්න කියලා තමන් ආරාධනා කරා තමයි, නමුත් මුදල් දීමක් සම්බන්ධයෙන්, ගනුදෙනුවක් සම්බන්ධයෙන් කතා කළේ නැහැ කියලා. ඔව්, රුපියල් සත සම්බන්ධයෙන් කියන්නේ ඒ ඇමතුමේදී ගාන 40 නෙවෙයි 30 වගේ එකක් තමයි කියන්නේ. ඒ අනුව ඔහු ඒ අනුව කියනවා තමන් මුදල් දෙන්න සූදානමක් තිබුණ නැහැ කියලා. මේක මේ ආරාධනාවට යෝෂිත රාජපක්ෂ වර්තමාන අග්‍රමහත්තුමාගේ දෙවෙනි පුත්‍රයාත් සම්බන්ධයි ඔහුත් මේ ගනුදෙනුව පිටුපස හිටියා කියලා කියලා තියෙනවා. නමුත් ඊයේ දිනේ ඔහුත් ප්‍රකාශයක් කරලා තියෙනවා මේ ගනුදෙනුව වලට ඔහුගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඒ අනුව කාරණේ බවට පත් වෙන්නේ පාලිත රංගිබණ්ඩාර මන්ත්‍රීවරයා තමන්ට මුදල් දීලා ආණ්ඩුවට ඇවිල්ලා තනතුරු ගන්න ආරාධනා කරා කියලා හඬ සාක්ෂිත් එක්කම ඉදිරිපත් කිරීම.
දැන් ඔබත් කැමති ඇති මේ දුරකථන සංවාදයෙන් ඇත්තටම මොකද්ද කතා වුණේ, කොහොමද මේක සිද්ධ වුණේ කියලා දැනගන්න අප සතුව තියෙනවා මේ දුරකථන සංවාදයේ ඇතුළත් හඬපටිය. මම කැමති එකෙන් කොටසක් ඉදිරිපත් කරන්න. දැන් කවුද බොරු කියන්නේ, කවුද ඇත්ත කියන්නේ කියලාත් මේකෙන් අපිට හිතා ගන්න පුළුවන්.
හෙලෝ රංගෙද?
අවු
රංගෙ කොහෙද ඉන්නේ?
මම දැන් ඇවිල්ලා මේ හරි කොට දෙනියාව.
එන්නේ නැත් ඔයා?
කොහෙද, කලම්බුද?
නෑ බං, අපට
මම ඊයේ එච්චිත් එක කතා කරගත්ත ඇමතුමා.
ඔව්,
එච්චි මට කතා කරා.
නෑ ඔයාලට තිබ්බ බය ඔය අපේ ටීම් එකක් මේ UNP ඇයි කියලානේ.
ඔව්,
ඒකවත් දන්නේ.
හා,
අද ඒ ටික සේරම දිවුරනවා. ඒ ටික දිවුරනවා මේ 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 අරාපි අර තමර හදාගෙන ඉඳන් පස් 6 දෙනෙක් මුන් දිවුරනවා හෙට. හා
හා,
මේ මේ වෙලා තියෙන සංගේ ඔයා දැන් ආවොත් අපිට ඔයාට කැබිනට් පොසිෂන් එකක් දෙන්න පුළුවන් වෙයි. එහෙම බැරි, එහෙම නැතුනොත් නැති. ඔයාලගේ නොවිතර තව 3 දෙනෙක් එන්නේ ඉන්නවා. එයා කැබිනට් අය. ඔයා ඉක්මන් වුණොත් හොඳයි රංගේ. ඇත්තටම ඔයා ජනාධිපතිතුමාට කියලා තියෙනවා එනවා කියලාද?
නෑ නෑ, මට ජනාධිපති කිව්වට කෝල් එක දෙන්නම් කියලා, මේ හම්බෙන්න ඕන කියලා. මං කිව්වා මං මේ 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 කොළඹ ඉන්නවනම් ඒ කීප වෙලාවට මෙන්නම් කියලා, නැත්තම් මට කලින් කියන්න කියලා. එතකොට මම කතා කරා, ඊයේ මම කතා කරා, මම කිව්වා
නෑ මමයි කී කතා කරන්නේ.
ආ එහෙමද?
ආ නෑ, මේ මේ වගේ වෙලාවක තමයි මේ 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 ඔයාලා අඩිය ඉස්සරහට තියන්න ඕන. එහෙම නෑ, අඩි පස්ස ගන්න පාඩු ඔයාට. අපේ 113 පිටුන අපිට ගැටලුවක් නෑ රංගේ. මම මේ රවටන්න බොරු කියනව නෙවෙයි.
ඔව්,
මේ මේ ඊයේ සැරේත් අපිට උන දේ තමයි. අපි 113 117ක් හදාගෙන ඉඳි අපිට වෙච්ච ප්‍රශ්නේ තමයි අපේ ටීම් එකක් කියන්න කියන්නේ.
ඔව්.
ඒ සැරේ ඒ වැඩේම වෙන්න ගියා. හැබැයි දැන් අදින් ඒ ප්‍රශ්නේ ඉවරයි.
එහෙමද? ඒගොල්ලෝ සෙටල්ඩ් දැන් ඒක නැමම.
ඔව්, ඒක සෙටල්. අද දිනනවා. බහු ගියා. දැන් ওই ජාතික රජයට වගේ 40 ගණන් වලට යන්න බෑනේ මේ රංගේ.
ඔව්.
අපිට පුළුවන් 30ට.
30යි ඔව්.
ඒක හිතන්න බලලා මට කතා කරන්නකෝ.
හා හා.
මිෂන් එක කරා. අදම ඕනම් කරලා දාන්න.
ඔන්නෝයාකාරයට තමයි දුරකථන සංවාද හරහා තමන්ගේ පක්ෂයට අනිකුත් පක්ෂවල ඉන්න අය එකතු කර ගැනීම සිද්ධ වෙන්නේ. හොඳ උදාහරණයක් ඕක. දැන් ඔය කතාබහට අමතරව මේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධවත් විශේෂිත කතාබහක් නිර්මාණය වෙමින් යන්නේ. අපිට ආරංචි වෙන විදිහට මනෝජ් රාජිත සේනාරත්න අමාත්‍යවරයා දැඩි උත්සාහයක් ගන්නවා සෞඛ්‍ය අමාත්‍ය තනතුරේම රැඳී සිටින්නට. නමුත් එයට විරෝධය දක්වනවා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඊට අමතරව මහින්ද මෛත්‍රී පාර්ශවයෙන්ුත් යම් කිසි වූ විරෝධතාවක් තියෙනවා කියලා තමයි දැනගන්නට තියෙන්නේ. මොකක්ද මේ රාජිත සේනාරත්න සම්බන්ධව මේ වෙනකොට ගොඩනැගිමින් තියෙන වාතාවරණය?
මේ දවස්වල අරලීගහ මන්දිරයේ රැස්වන එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමවල ප්‍රධාන කටිකෙක් රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා මේ සිද්ධ කරපු කටයුත්ත සම්බන්ධයෙන් මේක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි දෙයක්, ඒ හින්දා ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න ඕන කියලා දැඩි හඬින් කතා කරන පුද්ගලයෙක් රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා. නමුත් ඒ අතරේ තමයි ආරංචි වෙන්නේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් හදිසියෙ සඳහන් කරන්නේ මේ වන විට අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යතුරේ හිස්ව පවතිනවා. ඒ රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාගෙන් මේ තනතුර පුරවන්න තමයි උත්සාහයක් තියෙන්නේ. යම් ආකාරයකින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ධුරය දුන්නොත්, කුමන හෝ තනතුරක් දුන්නොත් තමන් වැඩ වර්ජනයක් ආරම්භ කරනවා කියලා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. එතකොට ඒත් එක්කම ඔවුන් කියනවා විරෝධ සාපේක්ෂමකුත් ජනාධිපතිවරයාට බාර දෙනවා මේ කටයුත්තට එරෙහිව කියලා. ඒත් එක්කම ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරනවා. ඔවුනුත් මේ කාරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරලා යම් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. එතකොට රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයත් මේ විරෝධතාව ප්‍රකාශ කරනවා. ඒ අතරේ පෙරේද දවසේ මාධ්‍ය හමු දෙකක් පැවැත්වෙනවා. එක මාධ්‍ය හමුවක ඉන්නේ හෙද නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන සමන් රත්නප්‍රිය. ඔහු මාධ්‍ය හමුවක් කියලා කියනවා මේ වෙලාවේ රටපාලනය කරන්නේ කුමන ආණ්ඩුවක් වුණත් රාජිත සේනාරත්න තමයි සෞඛ්‍ය ඇමතිවරයා බවට පත් වෙන්න ඕන. ඔහු බොහෝ දේවල් හොඳ දේවල් සෞඛ්‍ය වෙනුවෙන් කරා. ඒ හින්දා ඒක තවදුරටත් කරගෙන යන්න ඔහු තනතුරේ ඉන්න ඕන කියලා. ඒත් එක්කම පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමයේ නිලධාරීනුත් ඒ අතර සඳහන් කරනවා රාජිත සේනාරත්න ඇමතිවරයා ආණ්ඩුව කුමක් වුණත් සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත් වෙන්න ඕන කියලා. ඔය අතර තමයි ඔහු නිවේදනයක් නිකුත් කරන්නේ රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා. ඔහු කියනවා ප්‍රජාතන්ත්‍ර විරෝධී කිසිම කුමන්ත්‍රණයකට තමන් කොයි වෙලාවකවත් අනුබල දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ පාවා දෙන්න තමන් කටයුතු කරන්නේ නැහැ. ඒ හින්දා මේ අලුත් රජයේ කිසිම අමාත්‍ය ධුරයක් බාර ගන්න තමන් සූදානමක් නැහැ. ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා අසත්‍යයි කියලා රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ කොහොම වුණත් අලුත් රජයේ සෞඛ්‍ය ඇමති ධුරය තාම හිස් තැන.
ඔවැනි සිදුවීම් අතරතුරේදී සභානායක තනතුරට මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයෙකු බවට පත් වෙලා සිටින දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම යෝජනා වෙලා තියෙනවා. සභානායක තනතුර මේ වෙනකන් දැරුවේ ලක්ෂ්මන් කිරියල්ල මහතා. දැන් ඇත්තටම මේ සම්බන්ධව තියෙන වාතාවරණය කොහොමද? දැන් දිනේෂ් ගුණවර්ධන මහතාට මේක දෙන්න දෙන්නේ ඇත්තටම ඔහු ඒ සම්බන්ධව මොන වගේ ප්‍රතිචාරයක්ද දක්වලා තියෙන්නේ? මොකක්ද තත්වය මනෝජ්?
ආණ්ඩුව පැත්තේ එකඟතාව දිනේෂ් ගුණවර්ධන අලුත් ඇමතිවරයා අලුත් පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට පත් කිරීම තමයි රජයේ මාධ්‍ය ප්‍රකාශක කේලිය රඹුක්වැල්ල අලුත් රාජ්‍ය ඇමතිවරයා මේ ගැන ඊයේ දිනේ මාධ්‍යවලට සඳහන් කරනවා. කොමුණත් ඒක ස්ථිරයි, අලුත් ආණ්ඩුව පැත්තේ මේක සනාථ කරලා තියෙන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ඔවුන් නිවේදනයක් නිකුත් කරලා කියනවා තමන් සභානායක විදිහට දිනේෂ් ගුණවර්ධන අලුත් ඇමතිවරයා පිළිගන්න සූදානමක් නැහැ. පාර්ලිමේන්තුව තුල මෙහෙම ධූරයකට කෙනෙක් පත් කරනවා නම් සිද්ධ කරන්නේ බහුතර එකඟතාවක් මත. නමුත් එකඟතාව පෙන්නත් නැහැ. එතකොට මේ අලුත් සභානායක කෙනෙක් පත් කිරීම මේ ක්‍රමයේ ඇතුළේ නීති විරෝධී කටයුත්තක්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්නේ නැහැ කියලා ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා විශේෂයෙන්ම සඳහන් කරනවා. ඒ අනුව මේ සභානායක තනතුර වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිම එකඟතාවක් සහයෝගයක් නැති බව තමයි ඒ අනුව පේන්නේ. නමුත් ආණ්ඩුව පැත්තෙන් ඔවුන් මේක තීරණය කරලා ඉවරයි අලුත් සභානායකවරයා දිනේෂ් ගුණවර්ධන අලුත් ඇමතිවරයා කියලා.
මේ අවස්ථාවේදී ඇතැම් පක්ෂ තීරණාත්මක පක්ෂ බවට පත්වලා තියෙනවා. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණත් මේ අවස්ථාවේදී තීරණාත්මක පක්ෂයක්. නමුත් ඔවුන්ගේ මතය මේ වෙනකොට ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ස්වාධීනව කටයුතු කරනවා, කිසිම පක්ෂයකට සහයෝගීත්වය දක්වන්නේ නැහැ පාර්ලිමේන්තුව තුළදී කියලා. නමුත් තාමත් TNA එක මොකද කරන්න කියන කාරණාව පිළිබඳව කුතුහලයක් තියෙන බොහෝ දෙනෙකුට. TNA මතය මේ වෙනකොට යම් ආකාරයකින් ප්‍රකාශයට පත් වෙලා කියලා දැනගන්න තියෙන අලුත්ම ආරංචියක් විදිහට අපි කැමති TNA ක්‍රියාකාරීත්වයේ අලුත්ම තත්ත්වය පිළිබඳව ඔබෙන් දැනගන්න.
ඊයේ දිනේ TNA පක්ෂයේ දෙමළ ජාතික සංධානය තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව ඔවුන් කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැඩි උල්ලංඝනය කරමින් නීති විරෝධී විදිහට අග්‍රාමාත්‍යවරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අලුත් රජයක් පත් වෙලා තියෙනවා. ඒකට එරෙහිව එන විශ්වාස භංග යෝජනාවකට පක්ෂව දෙමළ ජාතික සංධානය තමන්ගේ ඡන්දය පාවිතා කරන්න සූදානමින් ඉන්නවා කියලා ඔවුන් නිවේදනයක් නිකුත් කරලා සඳහන් කරනවා. ඔවුන් කියන්නේ මේ වගේ අවස්ථාවක මධ්‍යස්ථව ඉන්නවා කියලා කියන්නේ අරාජකත්වයේ ජය ගන්න ඉඩ දෙන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් කියලා ඔවුන් තීරණය කරනවා දෙමළ ජාතික සංධානය පක්ෂයක් විදිහට. ඒ හින්දා මේ වෙලාවේ අලුතෙන් පත් කරලා තියෙන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අරගෙන එන විශ්වාස භංග යෝජනාවකදී පක්ෂව ඡන්ද දෙන්න දෙමළ ජාතික සංධානය කටයුතු කරනවා කියලා ඊයොන් නිවේදනයක් මගින්ම ඒ අනුව තහවුරු කරනවා දිල්රුක්ෂි.
ඔව්, ඒත් එක්කම අපි දැක්ක මේ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වෙලා කතා බස් කරලා තිබුණා. බොහෝ දෙනෙක් අදහස් පළ කරන්න පටන් ගත්තා ඉන්න අනතුරු මේ විපක්ෂ නායක තනතුර පිළිබඳව තමයි කතා බහ කරන්නේ නැත්තේ කියලා. ඒ සම්බන්ධව TNA එක මොකක් හරි ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවද?
ඔව්, සුමන්තිරන් මන්ත්‍රීවරයා, සම්බන්ධන් මන්ත්‍රීවරයා, මහින්ද රාජපක්ෂ අලුත් අග්‍රාමාත්‍යතුමාව හම්බුණාට පස්සේ මාධ්‍යට නිවේදනයක් නිකුත් කරා. ඔව්, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු වෙන්න ආරාධනා කරේ. නමුත් ඒක මිල රාජකාරී හමුවීමක් බවට පත් වෙන හින්දා ඔහුගේ නිවසේදී හමු වෙන්න තීරණය කළා. නමුත් මේ තියෙන තත්ත්ව පිළිබඳව සාකච්ඡා කරා මිසක්ින් එහාට වැඩි යමක් කතා කරේ නැහැ කියලා ඔවුන් සඳහන් කළා. දිලුක්ෂි මතු කරා වගේ විපක්ෂ නායක දුරේ මේ වෙලාවේ ඔවුන් දෙමළ ජාතික සංධානයේ පක්ෂයක් විදිහට විපක්ෂ නායක දුරේ අතහරින්න සූදානමින් ඉන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි දැන් යම් ආකාරයකින් එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂය ඉඳ ගන්න උනොත් විපක්ෂ නායක දුරය ලබා දෙන්න ඕන එක්සත් ජාතික පක්ෂයට. නමුත් පහුගිය සතියේ පවත්වපු මාධ්‍ය හමුවකදී දරසලහපරුව මන්ත්‍රීවරයා ප්‍රසිද්ධිය කිව්වා ඒකාබද්ධ විපක්ෂයේ විදිහට බොහෝ කණ්ඩායමක් ඉඳද්දි තමන්ට ඒ තනතුර නොදී දෙමළ ජාතික සංධානයට තමයි විපක්ෂ නායක තනතුර ලබා දුන්නේ. ඒ හින්දා මේ වෙලාවේ ඒ තනතුර ඔවුන්ටම ලබා දෙනවා. විපක්ෂ නායක දුරෙන් සම්බන්ධන් මහත්මයා ඉවත් කරන්න තමන්ගේ පක්ෂය කිසිදු උත්සාහයක් කරන්නේ නැහැ. අනුව සම්බන්ධන් මහත්මයා විපක්ෂ නායකවරයා විදිහට කටයුතු කරයි කියන අදහස ඔහු ඉදිරිපත් කළා. ඒකටත් උත්තරයක් එක්ක වෙන්න ඕනේ. දෙමළ ජාතික සංධානයේ මේ වෙනුවට කියලා තියෙන ඔවුන් විපක්ෂ නායක දුරේ අත්තරින්න උනත් සූදානම් කියලා.
ඔය එතකම වාර්තා වෙනවා දෙමළ ජාතික සංධානයට මේ යම් යම් තීරණ ගැනීමේදී ඉන්දියාවේ බලපෑමකුත් තියෙනවා කියලා. ඔබට මොනවද ඒ සම්බන්ධව වාර්තා වෙන තොරතුරු මනෝජ්?
උතුරේ මාධ්‍යවේදීන් සමග කරපු සංවාදයකදී ඒ හරහා මතු කරගත්තු කරුණු උතුර නියෝජනය කරන මාධ්‍යවේදියෙක් ඊයේ දවසේ අපටත් වාර්තා කළා. ඒ අනුව ඉන්දියාවෙන් යම් යම් බලපෑම් තිබෙනවා කියලා සඳහන් වෙනවා. විශේෂයෙන් අලුත් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දෙමළ ජාතික සංධානය නියෝජනය කරමින් පත් වුණා විලේන්ද්‍රන් නියෝජ්‍ය අමාත්‍යවරයා. ඔහු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායමට සහයෝගී දීම ඔවුන් පක්ෂයක් විදිහට කණ්ඩායමක් විදිහට රඳව ගන්න බැරි වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානයේ ඉහළ පෙළේ නියෝජිතයින්ටත් යම් ආකාරයකින් බැඩුම් අහන්න සිද්ධ වෙච්ච තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා තමයි වාර්තා කරන්නේ. නමුත් හරියටම කවුද බැන්නේ, මොන හේතු අරඹයාද බැන්නේ කියන එක පැහැදිලි නෑ. නමුත් එවැනි තත්ත්වයකට ඔවුන් මුහුණ දෙන්නලා ඉන්නවා කියලා උතුරේ මාධ්‍යවේදීන්ම වාර්තා කළා.
ඔව්, ඒ කියන්නේ මේ ඔය ඉන්දීය බලපෑම තියෙන්නේ මේ තමිල්නාඩු ආණ්ඩුවෙන්ද, ප්‍රාන්ත ආණ්ඩුවෙන්ද, ක්ෂේත්‍රමැතිනම් මේ මහා ආණ්ඩුවෙන්ද?
දෙමළ ජාතික සංධානය මේ මොහොතේ ඔවුන් ගන්න ස්ථාවරය මොකක්ද කියලා සඳහන් කරද්දි කිව්වේ අපි ඉන්දියාවත් එක්කත් සාකච්ඡා කරලා තමන්ගේ තීරණය කියන්නම් කියලා. යනුව දෙමළ ජාතික සංධානයේ ප්‍රසිද්ධියම ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලායි මේ තීන්දුව තීරණ ගන්න කියන අදහස ඒ වචනවලම ගැබ් වෙලා තියෙනවා. නමුත් මේ මධ්‍යම ආණ්ඩුවත් එක්කද දකුණු ඉන්දියා ආණ්ඩුවත් එක්කද කියන කාරණේ පැහැදිලි නෑ. ඔවුන් හැබැයි ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට කිව්වා ඉන්දියාවත් එක්ක කතා කරලා අපේ තීරණය අපි කියන්නම් කියලා.
ඔය අතරතුරේදී අපිට විවිධ ස්වරූපෙන් වාර්තා වෙනවා අන්තර්ජාතික මැදිහත් වීම ශ්‍රී ලංකාවේ මේ ඇතිවෙලා තියෙන දේශපාලනික වාතාවරණය සම්බන්ධව. ලෝකයේ ප්‍රබල රටවල් විවිධ අදහස් දක්වනවා. ප්‍රබල ජාත්‍යන්තර සංවිධානය විවිධ වශයෙන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් තියෙන කාලවකවානුවක මං ඒවා පිළිබඳව වෙන වෙනම ඔබෙන් දැනගන්නට කැමති සවිස්තරාත්මක තොරතුරු. අලුත්ම තත්ත්වය කොහොමද මනෝජ්?
අන්ටෝනියෝ ගුටෙරෙස් ඔහු සඳහන් කරලා තියෙනවා ලංකාවේ පාර්ලිමේන්තුව ඉක්මනින් හදවන්න කියලා. පහුගිය පළවෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේ කමරය දුරකථන සංවාදයේදී රට වුණා. ඔහු එහිදී සඳහන් කරලා තිබුණා තමන් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන විමසිල්ලෙන් සිටිනවා. ඒ වගේම මේ අර්බුදයේ සියලු පාර්ශ්ව සහ පක්ෂ එක්ක සාකච්ඡා කරලා සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන්න සූදානම් කියලා එක්සත් ජාතීන්ගේ මහලේ කමරය සඳහන් කරලා තිබුණා. හැබැයි ඊට කලින් ශ්‍රී ලංකා රජයත් යම් නිවේදනයක් නිකුත් කරා. ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියා ආරමුණු වෙනුවෙන් කැපවීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේ කමරය සතුට පළ කළා කියලා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉල්ලා ඉන්න ඕනම අවස්ථාවක තමන්ගේ සහයෝගය ලබා දෙන්න සූදානම් කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේ කමරය කිව්වා කියලා සඳහන් කළා. ඊට පස්සේ තමයි මේ නිවේදනය එන්නේ කිලුක්ෂි. ඒත් එක්කම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානාසිංහ පසුගිය 31 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වෙලා තිබුණා. ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති වෙලා තිබෙන දේශපාලන තත්ත්වය ගැන ජනාධිපතිතුමාත් එක්ක කතා කරා. තමන්ව ජනාධිපතිතුමා දැනුවත් කළා. රජයේ සියලු කටයුතු සිද්ධ කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කියලා එහිදී ඇය සඳහන් කරා කියලා සඳහන් වුණා. ඒ වගේම නීතිය හා සාමය ආරක්ෂා කළා, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇතුලේ කටයුතු කරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා කියලා ජනාධිපතිතුමාත් කිව්වා කියලා ඇය සඳහන් කරලා තිබුණා. කොහොම වුණත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී යම් සඳහනක් වෙලා තියෙනවා ලංකාවේ අග්‍රාමාත්‍යවරයා විදිහට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තවදුරටත් පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඔබ කියලා ඔවුන් සඳහන් කරලා තිබුණා. මේ ප්‍රකාශය ඉදිරිපත් කරලා තිබුණේ ශ්‍රීමත් හියුස් වේය කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඔහු මීට කලින් LTT හිතවාදීව කටයුතු කරපු මන්ත්‍රීවරයෙක් විදිහටත් සඳහන් වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් උත් කරුණු වාර්තා වෙලා තිබුණා. කොමනත් ඔහු කියලා තියෙනවා ලංකාවේ අග්‍රාමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහ පැතුමාව නීත්‍යානුකූලව පිළිගන්නවා කියලා. ඒ ආකාරයෙන් තමයි බ්‍රිතාන්‍යයේදී මේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වෙලා තිබුණේ.
ඔව්, ඒ අතරතුරේදී තවත් විදේශ නියෝජිතවරුන් කිහිප දෙනෙකුගේ අලුත් පත්වීමුත් සිදු වුණා. පත්වීම් බාර ගැනීම කටයුතු සිදු වුණා. ඒ පිළිබඳවත් තොරතුරු දැනගන්න කැමති?
අලුත් ස්ථානාපතිවරුන් සිව් දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අක්තපත්‍ර බාර දුන්න පෞගිය පළවෙනිදා. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප්‍රංශය සහ අෆ්ගනිස්තානය කියන රටවල්වල ස්ථානාපතිවරුන් තමයි මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ අලුත් අනතුරු වෙනුවෙන් අක්තපත්‍ර බාර දීම සිද්ධ කළේ.
ඔව්, ශ්‍රී ලංකාවේ දේශපාලනයේ මේ ආකාරයෙන් විවිධ ස්වරූපයෙන් ගලාගෙන යමින් තියෙන අතරතුරේදී නව අගමැතිවරයාගේ පත්වීමත් එක්ක යම් යම් සහන ලැබුණු බවට ආරංචිත් අපිට ලැබෙනවා. බඩු මිල අඩුවීම්, රුපියලේ අව ප්‍රමාණය වීමේ වේගය අඩුවීම, මේ වගේ නොයෙකුත් කාරණා. මොනවද ඒ සම්බන්ධයෙන් තියෙන වාතාවරණය ලංකාවේ මේ වෙනකොට?
ඔව්, දැන් 2015 අවුරුද්දේදී යහපාලන ආණ්ඩු ආපු ගමන් කරෙත් ඉන්ධන සඳහා සහන දීම පෙට්‍රල් ලීටරයකට රුපියල් 32ක සහනයක් ලබා දුන්න. නමුත් කාලයත් එක්ක ඔවුන් පෙර තිබුණු තත්වයටම ගෙන එන්නේ යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා මිල සූත්‍රයත් එක්ක. කොමුණත් මේ ආණ්ඩුවත් පත් වුණාට පස්සේ මුලින්ම කළේ ඉන්ධන සඳහා සහන ලබා දීපු එක. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7කින් මිල අඩු කරා. ඒත් එක්කම 2T ලීසි තෙල් මිලක් ලීටරයක් රුපියල් 10කින් අඩු කරා. ඊට අමතරව පනවල තිබුණු බදු සම්බන්ධයෙනුත් යම් අඩු කිරීමක් සිද්ධ වුණා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කරා. සීනි සඳහා කිලෝ එකකට රුපියල් 10ක්, පරිපුසා කඩල සඳහා කිලෝ එකකට රුපියල් 5ක්, උඳු වෙනුවෙන් කිලෝ එකකට රුපියල් 25ක්, තිරිඟු ඇට සඳහා රුපියල් 6ක් වෙච්චි තීරු බද්ධ රුපියල් 9ක් දක්වා වැඩි කරලා තිබුණා. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම සිද්ධ කරා. ඒත් එක්කම කෘෂිකාර්මික ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම මත පවතින උපරිම බදු අනුපාතය 24% ඉඳලා 14% වෙනකන් අඩු කරලා තිබුණා. වෘත්තීය සේවා සඳහා වන බදු අනුපාත 24% ඉඳලා ඒකත් 14% වෙනකන් අඩු කරලා තිබුණා. මූල්‍ය ආයතනවල පවත්වාගෙන යන ඉතිරි කිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොලිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කරලා තියෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවා මත විදේශ ව්‍යවහාර මුදලෙන් කරන ඉපයීම් ලංකාවේ තැන්පත් කරාට පස්සේ ඒ තැන්පත් කිරීම් දිරිගැන්වීම සඳහා දේශීය ව්‍යවසායකයන්, වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් එසේ තැන්පත් කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කරන්න තීරණය කරලා තියෙනවා. එකතු කළ අගය මත බදු සහ ජාතික ගොඩනැගීමේ බදු සරල කිරීමෙන් අධික ලෙස පනවල තියෙන වක්‍ර බදු නිසා ජනතාවට ඇති වෙලා තියෙන පීඩනය අවම කරලා වැට් බද්දට ඇතුළත් වන වාර්ෂික සැපයුම් සීමාව වර්ෂයකට රුපියල් මිලියන 12 ඉඳලා මිලියන 24ක් දක්වා වැඩි කරලා තියෙනවා. මේ ආදී වශයෙන් සහන රාශියක් පසුගිය සතියේ ලබලා දුන්නා. ඒත් එක්කම දුරකථන සේවාවන් වෙනුවෙන් ටිකක් ඉහළ බදු පනවල තිබුණා 25% වගේ ප්‍රතිශතයක්. විදුලි සංදේශ බද්ද 15%ටත් අඩු කරා ඉදිරියේදී තවදුරටත් ජනතාව මත සහන ලබා දෙන්න සූදානම් කියලා අලුත් අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා විදිර දියුරෙන් දීබෙන් පස්සේ කිව්වා.
හොඳයි, අද නොවැම්බර් මාසයේ 5 වෙනිදා අද විශේෂිත රැලි දෙකක් ආරම්භ වන්නට නියමිතයි කියලා වාර්තා වෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් රජයට සහයෝගය පළ කරමින්, ඒ වගේම පවතින වාතාවරණයට විරෝධතාව පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මේ ජන රැලි සඳහා තියෙන සූදානම කොහොමද?
ඔව්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට ජනතාවගේ තියෙන කැමැත්ත පෙන්වන්න ජන මහිමය නමින් රැලිය සංවිධානය කරලා තිනවා. අද සවස පාර්ලිමේන්තු වටරවුමට ජනතාව ඒකරාශී කරන්න මේ වන විටත් අපි දැක්කා කටයුතු සූදානම් කරලා තිනවා. ඒත් එක්කම ඊයේ දවසේ එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික්ක මට්ටමින් යම් ආකාරයකින් විරෝධතා රැලි පැවැත්වුවා. එක්සත් ජාතික පක්ෂයට සහයෝගය පළ කරලා දිස්ත්‍රික් මට්ටමින් දැන් අද දවසේ අද සවස් යාමේ කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයට ඔවුන්ගේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වන ජනතාව නැවත කොළඹට කැඳවන්න ඔවුන් උත්සාහ කරලා තියෙනවා. යනවා අද කොළඹ දෙපැත්තකින් කාර්යබහුල වෙන දිනයක් හැටියට සඳහන් කරන්න පුළුවන්.
හොඳයි, එහෙමනම් පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ පැවති උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයට මෙවරත් අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව අපේ ස්තුති ඔබට පළ කරමින් ඔබට සමුදෙනවා මනෝජ්. බොහොම ස්තුති. අපේ මේ නැවත හමු වීම සිදුවන්නේ සුපුරුදු පරිදි ලබන සතිය සඳහා. ආයුබෝවන් ඔබට.
ආයුබෝවන් දිලක්ෂි. බොහොම ස්තුති.
නැතිනම් හදලා කියනවා,
නැතිනම් හදලා කියනවා.
ගම රාලගේ එළ හරකෙක් හොරකම් කළ හරක් හොරෙක්. ගමයා කෑ ගැසුවා,
කවුද 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 මිනිහමගේ හරතර යන්නේ?
ඔහේ නං ඔහේ ගන්න හොඳ නේ නෝ දොස් කියන්න.
අනේ මගේ කට
කරටි කොහෙද මා ළඟ තමයනි අල්ලන් ඉන්නේ.
වාසුවට වාසියට දැන දැන වැරදි කරනවා. එහෙම කළත් නිදහසට කියන්න කරුණු කියනවා,
නැතිනම් හදලා කියනවා,
නැතිනම් හදලා කියනවා.
ඉතුල කරා බොන්න හිතී මිනිහෙක් ඉතුලකට නැගී අයිති කරුට අසුමුවා. නැතිනම් හදලා කියනවා,
නැතිනම් හදලා කියනවා.
මරණව මම තටි බලලා වෙරි භූමියේ කියලා බලලා හට මෙය ඇහිලා
වියදක් දැන දැන වැරදි කරනවා එහෙම කළත් නිදහසට කියන්න කරුණු තියෙනවා
නැතිනම් හදලා කියනවා
නැතිනම් හදලා කියනවා
නැතිනම් මවලා කියනවා
නැතිනම් මවලා කියනවා
නැතිනම් පැනලා දුවනවා
නැතිනම් පැනලා දුවනවා
සමහරු ගහලා දුවනවා
සමහරු ගහලා දුවනවා
නැතිනම් හදලා කියනවා
ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.